තව ප්‍රශ්නයක් තියෙන්නේ. අනිච්ච නිච්ච ලෙසත්, දුක්ඛ සුඛ ලෙසත්, අනත් අත් ලෙසත්, අසුභ සුභ ලෙසත් දැකීම තුල නිවන් මඟ වැසි රාග ద్వේස මෝහ වලින් පිරි ලෝකේ ඇති වූ අයුරු පාදා දෙන්න කියන මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකය කියන්නේ විපරීතයක්. විපරීතය කියන්නේ යථා තත්ත්වේ පේන්නේ නැහැ, ඊට වෙනස් තත්ත්වයක් තමයි පේන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා කාරණා හතරකින් යුක්තයි මේ ලෝකේ. නමුත් අපිට ඒක පේන්නේ නිත්‍ය සුඛ අත්ථ සුභ කියලා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා පේනවා, දුක්ඛ දේ සුඛයි කියලා පේනවා, අනත් දේ අත්තයි කියලා පේනවා, අසුභ සුභයි කියලා පේනවා. දැන් මෙතෙන්දි කාරණේ තෝරා ගන්න ඕනේ. දැන් අනිත්‍ය දේ නිත්‍යයි කියලා පේනවා කිව්වහම කොහොමද පේන්නේ? පැණි රහ දෙයක් දුන්නාම ඒක නෝට සිත වාගේ අනික් කෙනාට පැණි පේන. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ මයින ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද මේ මයින ක්‍රම දෙක? ප්‍රඥාව නැති ලෝකයා මයින්නේ අමෝහ චෛතසිකී. දැන් අමෝහ චෛතසිකයයි ප්‍රඥා චෛතසිකය දෙකක් පෙන්වන්නේ නැහැ, දෙකම එකක් කියලායි ධර්මයේ චෛතසික 52කට පෙන්වන්නේ. එහෙනම් මෙතෙන්දි මොකද්ද මේ වෙනස? අමෝහ චෛතසිකය කියන එකක්, ප්‍රඥා චෛතසිකය කියලා හැමුත් තියෙන හැ. ප්‍රඥා චෛතසිකය වෙන එකක් නැහැ, අමෝහ චෛතසිකය තමයි මේ කියා තියෙන්නේ. එහෙනම් මේ අමෝහ චෛතසිකයටම ප්‍රඥා චෛතසිකය කියන අවස්ථාව කොතෙන්ද කොතෙන්දද වෙනස් වෙලා එදෙන්නේ? ඒක හොයන්න ඕන බලාවේ. දැන් බලන්න ඒක සිද්ධ වෙන ආකාරය. අබුද්ධෝත්පාද කාලයක හරි මේ දහම අහන්න නැති වෙච්ච කාලයක ප්‍රඥා කියන චෛතසිකය හරි අමාරුයි හොයාගන්න. ඒ වෙනුවට තියෙන අමෝහ චෛතසිකය. අමෝහ වල මොකද තියෙන වෙනස? ප්‍රඥාවලයි දෙකේ. ඕක තෝරාගින්න මේ ප්‍රශ්නේ විසඳා ගන්න. අමෝහ චෛතසිකයයි ප්‍රඥා චෛතසිකයයි කියන දෙකේ වෙනස දකින්න ඕනේ. දැන් ප්‍රඥා ගැන මුලදී කිව්වා ප්‍රකාරයේ දකින්න නුවණ එන හැටි. එතකොට අපි දැන් බලන්න ඕනේ එහෙනම් අලෝභ මොකද්ද? අමෝහ. අලෝභ ආදී අමෝහ. අමෝහය කියලා කියන්නේ මොකද්ද? දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන එක. මොනවද කිව්වේ? අර අපි කියන්නේ නත්ති දානං නත්ති ඉට්ටං නත්ති සුඛං නත්ති සුකර දුක්ඛතාං කම්මාන පලං විපාකං නත්ති මාතා නත්ති පිතා නත්ති ඒ වගේම නත්ති මේ රත්තා ඕපපාතික ආදි වශයෙන් විග්‍රහ කරගෙන යන්නේ. මෙන්න මේ ආකාරයෙන් කියන දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ වැටෙන්නේ නැතුව ඒකෙන් අහක් කරන වට්ටමක් එනවා. එදිය පිළිගන්නවා. මොකද දානීය විපාක තියෙනවා, යුතුකම් පිටිකිරීමේ විපාක තියෙනවා. එතකොට ඒ වගේම මේ යම් කිසි ආකාරයක ඔය මේ දානමාන පූජා, ඒ හෝම පූජා ආදී විපාක තියෙනවා. ඒ ආදී වශයෙන් දකින පින්පව් කියා දෙකක් තියෙනවා. මවුට සැලකීමේ පිනක්, පියාට සැලකීමේ පිනක් වෙනම දීලා විශේෂයෙන් තියෙනවා. මේ ආදී වශයෙන් ගන්නවා. මෙලොව පරලොව දැකලා විග්‍රහ කරන මාන ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් ඉන්නවා කියන තැනක විග්‍රහ වෙනවා. මෙන්න මේ ටික විශ්වාස කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙනවා නම් ඒ මට්ටමනේ හරිය. නිසා ලෝභ වින තත්වයෙන් අහක් වෙලා අලෝභී වුණා නම්, ද්වේෂයෙන් දැවෙන තත්ත්වයේ අත්හැරලා අද්වේෂී වුණා නම්, මෝහෙන් දැවෙන තත්ත්වයේ කරා අමෝහි කියන ඔන්න ඔතෙන් පත් වුණා නම්, ඔය මට්ටමේ කාරණා තුන පත් වුණාගේ සදහටම නෙමෙයි. ඒ මොහොතේ ඒ චිත්තේ ස්වභාවය එහෙම වුණා නම් අන්න ඒ විලාදී යෙදෙන චෛතසිකය තමයි අපි අර කියව අමෝහ චෛතසිකය. ඒකේ වෙනස මොකද්ද? ඒ විලාදී පංච නීවරණ පහළ වෙන්නේ නැති වෙලාවක් වෙනවා. මෝහ වෙනවා කියන්නේ මෝහ වෙනවා, වෙන වැහෙනවා. දැන් පංච නීවරණ නැති වුණාම විවෘත වෙනවා. එන ඒතොර තමයි පින හරියන්නේ, පින කරන්න පුළුවන්. මෙන්න මේකෙන් තේරුම් ගන්න එන හැදෙන ආකාරය මේක තමයි විශේෂත්වය. එතකොට මේ ප්‍රඥා චෛතසිකය මොකද කරන්නේ? ඒ චෛතසිකයම ඒ වැටහෙන චෛතසිකයම යමක පටිච්ච සමුප්පන්නව ප්‍රකාරය දකින්න පටන් ගන්නවා. අන්න ඒ ටික දකින්නකොට ප්‍රඥා චෛතසිකය පහළ වෙනවා. ඒ මට්ටමට පහළ වෙන්නේ හටගත්ත යමක් ඇත්නම් ඒක වැහැරලා වැනසිර යනවා. ඒක අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒක අපි මෙසේ පේවා මෙසේ නොවේවා කියලා කැමති වුණත් ඒක එසේ පවතින්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට දැනෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම දෙයක් තුළ මොකක්ද අපිට ගන්න තියෙන හරිය කියලා වැටහුණත් එතන ප්‍රඥා චෛතසිකේ තියෙනවා. ඒක සීවෙන් ප්‍රඥා චෛතසිකේටයි. ඉතින් මේ ප්‍රඥා චෛතසිකයෙන් දකින ක්‍රමයයි වේදනා චෛතසිකයෙන් දකින දේ මයින ක්‍රමයයි ක්‍රම දෙකක්. දැන් වේදනා චෛතසිකයේ දැන ඒ චෛතසික පද්ධතියද සැප දුක් උපේක්ෂා කියලා අවස්ථා තුනක වින්දනයක් දකිනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. එතන මේ වේදනා තුන දැකලා සැප වේදනා ඒගොල්ලෝ එකේ සැප වශයෙන් දැයිනවා. දුක් වේදනා දුක් වශයෙන් දැයිනවා. ඉතින් ඕක කවදාවත් ඒක දුක දුක සැප වශයෙන් දකින්නවත් සැප දුක වශයෙන් දකින්නවත් ඔය කියන වේදනා චෛතසිකය මුල් කරගෙන බෑ. උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ. දැන් මධ්‍යස්ථදී මධ්‍යස්ථ වශයෙන් දකින්නවා. සැපයි දුකයි දෙකටම සම්බන්ධ නැති මැද. උපකීලා කියන්නේ දැන් ඒක්ෂා. ඒක්ෂා කියලා කියන්නේ එකම මේ එකම එකම තත්ත්වයකටපත් වෙලා හිටිනවා. ඒක ස්වභාවයකට. උපේක්ෂා ආසන්න වෙලා හිටනවා කියන එකයි කියන්නේ. උප වෙනවා කියන්නේ ඕප වෙනවා, උපදවනවා. ඒ යම්කිසි ඒකීයත්වයක් උපදවන්න හේතු වෙනවා. දැන් ඒක්සා වෙනවා කිව්වේ ඒකයි. යම්කිසි හිතක් මොනවා හරි තිබ්බ අරමුණකට හිත තිබ්බොත් එහෙම ඒ අරමුණු පද්ධතියක් එයින් පිට යන්නේ නැතුව අවධානය ඒකටම යොමු කරලා ඉන්න පුළුවන් නම් අන්න ඒතර උපේක්ෂා වෙනවා. හැබැයි උපේක්ෂාවේදී මොකද වෙන්නේ? ගැටෙන වෙලාව ඇලෙන වෙලාව දෙකේදී මේක කරන්න බෑ. උපේක්ෂාවක හිත පිහිටන්න බෑ. මොකද ඒව ආස්වාදයේ විවිධ ආකාරයෙන් චලනයක් තියෙනවා. එතකොට ඒක උපේක්ෂාවක හිත පිහිටවන එක වෙන්නේ අවධානය කියන එක පොඩ පොඩ වෙනස් කරන්න ඕනේ. නමුත් උපේක්ෂාවට නියම උපේක්ෂාවටපත් වෙනකොට ඒ බඳු තත්වයන්ගේ වෙන්ගෙලා වෙන්ගෙලා ළමනේ ඒකීය මානසිකත්වයේ තියෙන දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක රාගයට හෝ ද්වේෂයට හෝ ඇලු නොකරන වස්තුවක් ඇසුරෙන් පහර වෙන්න ඕනේ. අපි තමු මෙහෙම දෙයක්. ජලයේ 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 කියලා ජලයේ හිත තියෙනවා. ජලයේ හැදිච්ච ජල මලකට එහෙම නෙමෙයි. වතුර මල් කියන්නේ වට නෙමෙයි. මේ ස්වභාවයේ ජලයකට. ජල ස්වභාවයේ හිතර ගන්නවා. දැන් ඒක හිතරලන් ටිකක් වෙලා ඉන්නකොට වටපිටාව කිසිම දෙයකට ඒක ඇලෙන පැත්තට යන්නේ නැහැ, ගැටෙන පැත්තට යන්නේත් නැහැ. ඒකීය ස්වභාවයකින් නැවතිලා හිටිනවා. අන්න ඒකට කියනවා උපේක්ෂා. ඔන්න ඔය ක්‍රමයේ යම් කිසි විදිහක ඔය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, නීලමිත ලෝහිතෝ ධාතු ආදී කසිර මණ්ඩල ඔයයන් කරින්නේත් ඔන්න ඔහොම එකක්. ඉතින් ඒ වගේ යම් කිසි පිනක් දහම කරලා ඒ කරව පින ගැන සිහි වෙලා ඒ චිත්ත ප්‍රසාදයේම ටිකක් වෙලා ඉන්නවනම් ඒ විලාවේ නැගින්නේත් උපේක්ෂා චෛතසිකය. දැන් පවක් වලොත් එහෙම ඉන්න බෑ. අර චිත්ත ප්‍රසාදයෙන් ඉන්න බෑ. පිනකට ඔඩිය කරගත්තාට අරගෙන හිත හැමිනේ චලනේ වෙන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. එතකොට ඒකාග්‍රතාව කියලා වචනයක් තියෙනවා. තව එකක් ඒකාග්‍රතාවය කියන්නේ ඒක නෙමෙයි. උපේක්ෂා වෙනයි ඒකාග්‍රතාව වෙනයි. ඒකාග්‍රතාවය කියන්නේ පව් වලටත් තියෙනවා. මොකද යම් කිසි එක අපි මිනිහ කනවා අද හතෙක් අන්න හතා ඉන්නවා කොහොම හරි මරහගෙන මිසක් අද නවතින්නේ. අන්න එකක් අග්‍ර කරගත්තා. මොකද කොහොම හරි හතා මරා ගන්න එක. අන්න ඒක අග්‍ර කරගෙන ඉඳන් ඊට අනුව කටයුතු කරනවා. ඉතුරු ඇති ඒකාග්‍රතා චිත්ත කියන ඒවා ඊට අනුකූලයි. අද නම් මම මේ මල් පූජා, මේ පහන් පූජා මේක කරලා මිසක් නතර කරන්නේ. ඒකාග්‍ර කරලා හිත පිහිටවා ගත්තා. අන්නේ ඒකාග්‍රතාවය කියන්නේ ඒකට. හොඳ පැත්තක් තියෙන නරක පැත්තක් තියෙනවා. ඔක දින වෙනස දකින්න ඕනේ. එතකොට ඒකාග්‍රතාවය කියන එක සකස් වෙන්නේ ඔය විදිහට. ඉතින් මේ කියනවා දෙකෙන් මේ මේක සැපදු උපේක්ෂා කියන ඒවා අපි බලන්න ඕනේ. ඔය වේදනා චෛතසිකය මුල් කරගෙන දැයෙන ස්වභාවය බලන්න ගියොත් එහෙම සැප සැප වශයෙන් සැප වශයෙන් දැයිනවා, සැප වශයෙන්මයි දකින්නේ. ඒක දුකක් කියලා දකින්න විදිහක් නැහැ. දැන් උපමාවක් කරන් බැලුවොත් මෙහෙම දෙයක්. කේක් ගෙඩියක් තියෙනවා. මේක රසයි. ඉතින් හොඳ රස දෙයක් නේ කියලා හිතා ඉන්න පුළුවන්. මේකට වස මිශ්‍ර කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? කෑවත් ඉවරයි. ජීවිතේ ඉවරයි. ඒකෝ ලේවාමන ගිහිලා වැරින්න හෝ දුක් විඳින සිද්ධ වෙනවා. එහෙම දෙයක් වෙනවා නම් මොකද වෙන්නේ? අපි දන්නේ නැත්නම් අපි ඔය ප්‍රියභාවය ගැන කතා කරනවා. මේ කොච්චර අහද? මේක කොච්චර ප්‍රියද? ඒ හොයන්න බෑ, ඒක වහක ඇවුලත් හොයන්න බෑ කියමු. ඒක තියෙන වස ඒ තරම් උග්‍රයි දැනෙන්නේ. හැබැයි ශරීරයට සිද්ධෙන දින ආපදා වෙනවා. කරදරේ සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම වුණොත් මොකද කරන්නේ? දැන් දකින්න ඕනේ ඇති වෙන වෙනස මොකද්ද කියලා. අනර ආපදාවක් අපිට හට ගන්නවා නම් අර දුකක් කරදරයක් හට ගන්නවා නම් ඒ වෙනස රහයි. කැව රස දැයිනවා. දැන් මොකද කරන්නේ? දුකම් භයත්තේන. භයර්ථෙන් දකින්න ඕනේ. ඒ මොකෙන් දකින්නේ? ප්‍රකාරයේ දකින්නවා. අන ප්‍රඥාව වෙනවා. අර අමෝහ චෛතසිකය වෙනුවට ප්‍රඥාගෙන් නම් වැටෙනවා ඉතින්. මොකද ලෝභ නැත්නම් තරහ නැත්නම් මෝර නැත්නම් ඒ විලාවේ අලෝභ මේ අන්න අදෝස අමෝහයෙන් චෛතසික තුනයි පහළ වෙන්නේ. ලෝභ චෛතසිකයක් තියෙනවා, අලෝභ චෛතසිකයක් තියෙනවා. ද්වේෂයක් තියෙනවා, අදෝස එකක් තියෙනවා. මෝහයක් තියෙනවා, අමෝහ එකක් තියෙනවා. අන්න අලෝභාදී සමෝහ පහළ වෙන ඉලාවේදී අර අකම්පිතාවේ එනවා. එතකොට අන්නේ අලෝභ தත්ත්වයට පත් කර ගැනීම තමයි ඔතනින් මුලින් කරන්නේ. ප්‍රඥා කියන්නේ ඔය චෛතසිකයෙන් ප්‍රකාරය දකින්නවා. අලෝභාදී සමෝහ තමයි එතන තියෙන්නේ. ඊට ඉක්මවා යනවා. ඒ තුලින් කියලා යමක යථා தත්ත්වේ දකින්න පටන් ගන්නවා. එක එක මාත්‍රේ මාත්‍රේ හරි. ඒ මට්ටමට නගින්නා වුණාට කියනවා ප්‍රඥාව. ප්‍රකාරය දකින්න දැනෙන ස්වභාවය. යථා தත්ත්වේ දකින්නවා. ඒකේ ස්වභාවය මේකයි කියලා. අන්නේ යථා தත්ත්වේ දැක්කහම මොකද වෙන්නේ? දැන් අපි අර කිව්ව විදිහට භයාර්ථයෙන් දකින්න ඕනේ දුක. සැපසේ පෙනුනත් කන්නන් මෙන් විස අඹපල සිස්සේ මන් සන්තෝෂ කර කිමපල සිස්සේ. දැන් එතන අහනවා කන්නන් මෙන් විස අඹපල සිස්සේ. විස අඹ බොහොම රිසියේ බොහොම ප්‍රියමනාපේ කනවා වාගේ. ඉතින් එතන මන් සන්තෝෂ කරලා එහෙම කළා මොකටද? අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒතොර ඒකෙදී අපි දකින්න ඕනේ මේ විස අඹපල කනවා වාගේ. අපි මේ රෝගේ මුක්ති විඳින්න හදනවා. නමුත් මේක වැරදුන වෙලාවට ඒක ඇතුලේ දුක් හඳ විඳින්න සිද්ධ වෙන එකයි. ඒ නිසා ගොඩනගෙන්නා වූ යම්කිසි අයහපත් පැත්තයි බැලුවොත් විශාල දුක් අන්තරාවක් සකස් කරලා දීලා තමයි අර తాවකාලික ආස්වාද දීලා ගෙවිලා යන්නේ. දැන් මෙහෙම වුණා නම් මොකද වෙන්නේ? අන්න ඒතර පේනා පැහැදිලිවම ඒ තත්ත්වයටපත් වුණා නම් අපිට මොකද වෙන්නේ? නිවන් මේ කියන්නා වූ නිවන් මඟ වැහිලා යනවා. එක මේ යහපත් පැතලා නිවන් මඟ ලැබෙනවා. අයහපත් ඉදිරියේ මේ වැහිලා ගියන ප්‍රඥාව වැහිලා ගියා නම් නිවන් මඟින් පිට යනවා, මාර්ගය විනාශ වෙනවා. එතකොට මෙතන දකින්න ඕනේ තියෙන වෙනස අනිච්ච දුක්ඛ අනාත්ත කිව්වහම අනිච්ච නිච්ච ලෙස දකින්න වලට වඩා අමාරු දෙක තමයි දුක්ඛ සුඛ ලෙස දකින්න. සුඛ දුක්ඛ ලෙස දකින්න කියන එක. ලෝයේ සුවයි සුවයි කියලා තියෙන ඒවා දුක්ඛ ලෙස දකින්නේ ඔන්න ඔය කියලා මේටයි. ප්‍රඥා චෛතසිකී සුදන්න වේදනා චෛතසිකේ දැයින ආකාරයෙන් ගන්න ගියොත් රස රස හැටියට දැයිනවා. ඒක කියන්න බෑ නිරසයි කියලා. ඉතින් දුක් ගොඩට දාන්න බෑ. එහෙනම් ඒක සැප ගොඩට දාන්න ඕනේ. නමුත් මේ යථාර්ථයෙන් දකින්නවා මාළුවාට ඇම දුන්නාම රසද දැවුනට උගේ විනාශයට මූල වෙනවා ඒක. ඒක භයානකයි. ඒක සැපේ සැප ගොඩයි කියලා විඳින්න දාන්න හොඳ එකක් නෙමෙයි කියලා දකින්නවා. මෙන්න මේ ආකාරයෙන් දැකීම තමයි මෙතන පෙන්නන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන මේ කාරණේ කියලා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ත අපි විග්‍රහ කරලා දුන්නා, අසුභත් එක්කලා විග්‍රහ කරලා දුන්නා. දැන් මෙතෙන්දී අපි දකින්න අපි ඉස්සෙල්ලා කිව්වා අනිත්‍ය දුක්ඛ අනාත්ත ඉතිසක් හුඟක් විග්‍රහ කරලා තියෙන නිසා නැවත නැවත කරන්න දෙයක් නැහැ. එකක් තියෙනවා මේ අනාත්ත මේ අසුභ පිළිබඳව. දැන් අසුභ භාවනාව කියලා මොකද්ද කරන්නේ? මේ කේස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුලයි, ලොම් කැතයි, ලොම් ගඳයි, ලොම් පිළිකුලයි මේ ආදී වශයෙන් විග්‍රහ කරනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරනවා ආර්ය ඉරිදි හතරකි. පළවෙනි ආර්ය ඍතිය ලෝකයා කැතයි කියන යමක් ඇටනම් ආර්යෝ ඒ වගේ ලෝකයා පිළිකුල් කරන ඒවා ආර්යෝ පිළිකුල් කරන් පිළිකුල් නොකරයි. ලෝකයා යම පිළිකුල් කරයිද ආර්යෝ පිළිකුල් නොකරයි. එදකින් ඔය කියන කැතයි ගඳයි පිළිකුලයි කැතයි ගඳයි පිළිකුලයි කියන කල කෑලි 32 ලෝකයා පිළිකුල් කරනවද නැද්ද? ඒවා පිළිකුල් කරනවා. ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. එහෙනම් ආර්ය අසුභ භාවනාවලනේ කොහොමද? මොකද පරස්පර වෙන්න බෑ දහම. බුදුදහම පරස්පර දෙනක් නැහැ. අපි හරියට තෝරා ගන්න ඕනේ කොහොමද කරන්නේ කියන එක. දැන් බලන්න අපි එක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ කාරණේ. යමක් අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක අපිට දාන්න පුළුවන් මොන කොටටද? සුභය වලද අසුභය වලද අන්න අහු වෙනවා තැන. අනිත්‍ය නම් දුක නම් අසුභ නම් ඒවා සුභයි කියලා බාර ගන්න සුදුසුද අසුභයි කියලා අයින් කරන්න සුදුසුද? අන්න බලනකොට පේනවා ඒක අසුභයි කියලා සුදුසු මිසක් සුභයි කියලා බාර ගන්න සුදුසු නෑ. අන්න අසුභය දකින්න හැ. මොකද අනිත්‍ය දුක අනාත් අසුභ කියන ඒවා එක්කෙනෙකුට නෙමෙයි මේ සියල්ලන්ටම නිවන් දැකීමට උපනිශ්‍රේ දහ. බුද්ධානුසති මෙත්තාච අසුභා මරණසති ඉතිමා චතුරාරක්කා බික්කු භාවීය සීලවා. මේ සීල් වඩන්නා විසුවට මේ ආරක්ෂා හතර චතුර ආරක්ෂාව. එන චතුරංගිනී සේනාවක් රජුරවන්ට ආරක්ෂාවට ඉන්නවා වාගේ. සතර ආරක්ෂාවක් තියෙනවා මේ විදිහට අර කියන මේ මේ චතුර ආරක්ෂාවකින් තමයි ආරක්ෂාව වෙලා කටයුතු කරගන්නේ මේ ආර්ය මාර්ගය වඩන කෙනී. ඔක්දි එතන එහෙනම් ඉතින්ද අසුභං කියන එක ලබන්න නම් අපි අසුභ දකින්න ක්‍රමයක් තියෙන දෙවිවරු බඹ දේව දේව බ්‍රහ්ම තලවල අසුභ දකින්න ක්‍රමයේ දකින්න ඕනේ. එහෙනම් දිව්‍ය බ්‍රහ්මාදී අය අසුර මේ අසුභ දකින්නේ මොන වෑන්ද? අර කේස් කැතයි කේස් ගඳයි කේස් පිළිකුරයි ලෝභ කැතයි ලෝභ ගඳයි ඒ જાතිය පුළුවන්. ඒක කිව්වොත් එහෙම ගැලපෙන්නේ නැහැ. එහෙනම් බලන්න මොකද කොච්චර හැඩවැඩට තිබුණත් කොච්චර පිරිසුදු ස්වභාවයක් දරලා තිබුණත් ඒවා එකක්වත් අනිත් බවට පත් නොවෙන එකක් නැහැ. දැන් මගේ බලාපොරොත්තු මෙන්න මෙහෙම පවත්වා ගන්න. අනේ අනිත් බවකට නම් පත් මින් අනිත් දෙයකට පත් වෙන්න එපා. ඕක බලාපොරොත්තු ස්වභාවය. නමුත් අනිත් දෙයකට තමයි පත් වෙන්නේ. අන්න අනිත් සිංහල අර්ථය. අනිත් කියන එක තමයි අපි අනිත්‍ය කියලා අනිත්‍ය කරගත්තේ සංස්කෘත පදයක් දාලා. අනිත්‍ය කියන එකේ සිංහල පදේ අනි. එතන අනිත් නිසා මොකද වෙන්නේ? දුක් වෙනවා. දැන් පේනවා ලස්සනට අපි බලාපොරොත්තු වෙනන්නේ මේකයි මෙසේ පවතිවා. ඉතින් මයි මේ මූණ අතපය මෙහෙම පවතිවා. වෙනස් වුණොත් මොකද කරන්නේ? අනිත්‍ය කරපත් වුණා. අන්න දුකයි. අනේ වෙච්ච දෙයක්. මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම තියන්නේ සිද්ධ වුණේ මෙහෙම එකක්. ඒ යන දුක ඇති වෙනවා. අනිත්‍යකටපත් වෙනවා නම් දුක ඇති වෙනවා නම්. ඒතර අපි දකිනවා. මේක අපේ බලාපොරොත්තු වෙච්චා වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒක ඒක ඉක්මවා ගියා. විනාශේ වෙලා ගියා. විනාශයට පරිණාම වුණා. විපරිණාම වුණා. අන්න විපරිණාමයටපත් වුණා මොකද වෙන්නේ? අත්ත වශයෙන් මොනව අල්ලා ගන්නද? අනත්ත කියන අනාත්මයි කියවට ඔක තේරෙන්නේ නැහැ. ආත්ම අනාත්ම කියන කතා කරන විදිහට හුඟක් විග්‍රහයක් වෙනවා ඒක වෙනස් පැත්තා. මොනව අල්ලා ගන්නද? අනත්ත. අනත්ත. ඔය කෙටි වචනේ තියෙන අය අදහස. එහෙම දෙයක මොකද්ද අපිට අල්ලා ගන්න වටිනවා තියෙන්නේ? අත්ත කිව්වේ අතින් අල්ලන අත්ත අත. එනේ හැටි අත අතයි අත්ත කිව්වේ අනත්ත කිව්වේ අල්ලා ගන්න අතක් නැහැ. කොහෙන් අල්ලා ගන්නද? මොකක් අල්ලා ගන්නද? බැලු බැලුව ඇත අනිච්ච දුක්ඛ. ඉතින් මොනවද අල්ලා ගන්න තියෙන්නේ? අන්නේ දකින්න ක්‍රම දෙකකින් ප්‍රඥා විද කරගෙන ওই දෙයක් අහම අනත්ත දකින්න. අනත්ත සංහිතයි කිව්වේ ඔන්න ඕකයි. හීනෝ ගමව පොහොතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනික දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනත්ත සහිතයි. අල්ලා ගන්න වටිනාකමක් නැහැ කියලා දකින්න ඕනේ. අන්න ඒක තමයි දැකිය යුත්තේ. අනත්ත දකින්නේ කොහොමයි? ඒතර මොකද යමක් අනිච්ච නම් දුක නම් අනත්ත නම් සුභ ගුණට දාන්න පුළුවන්ද අසුභ ගුණට දාන්න පුළුවන් කියලා අහපු ගමන් ප්‍රඥා උත්තරයක් දෙනවා. ඒක අසුභ ගුණට දැම්ම හැකි. යමක් අසුභ නම් අපි මොකද කරන්න ඕනේ? වඩන්න සුදුසු. අසුභදී කුණු ගොඩක් නේ හම්බ වෙන්නේ. බයන්නක දියන්නේ හම්බ වෙන්නේ. සුභ නැති දෙයක් නේ හම්බ වෙන්නේ. අන්න අදහස එනවා. ඒ වුණ මොකද වෙන්නේ? ඔව් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරියට. මෙන්න මේ ක්‍රමෙන් අසුභ දකින්න ඕනේ. අනිච්ච දුක්ඛ නැත් අසුභ දකින්න ක්‍රමී. ඉතින් මේ අසුභ සුභයි කියලා ගත්තහම මොකද වෙන්නේ? සුභ හොයාගෙන හිත හිටිනවා. දැන් හිත හිටියට සුභ කොහෙ තියෙන්නේ? ඒ නිකන් ලබන්න බැහැ. ඇහැක් නැතුව රූපයක් නැතුව ප්‍රියමනාප රූපයක් නැතුව ඒකෙන් මනවලන දර්ශනයක් ලබන්න දෙයක් නැහැ. කන නැත්නම්, ශබ්දේ නැත්නම්, ඒක මිහිරි ශබ්දයක් නැත්නම් මනවලන හඬක් නගන්න ලබා ගන්න ක්‍රමයක් නැහැ. නාසයේ නැත්නම් ඒක ප්‍රියා ඉතා ප්‍රිය වේති ගන්ධයක් නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ ඒ තුලින් ගන්ධාග්‍රහණයක් ලැබලා සුවයක් ලබන්න. ධාන විඥානයක් හට ගන්නවා. මෙන්න මේ දිව කය කියන මේවටත් ඔය විදිහට ඒකට අවශ්‍ය කරන දේ නොදුන්නොත් එබඳු වන්නා වූ විඥානයක් හටගන්නේ නැහැ. ඒකේ ස්වභාවය. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? යම් එතකොට නිවන් මඟ වැසි රාග දේශ මොහ වලින් පිරෙන්න හේතුව මොකද කියලා මේ අහන්නේ. එතකොට දැන් මේ විදිහට මේ අපි අර අර කියන විදිහට ප්‍රියමනාපයක් යහපත් පැත්තක් අරගෙන නැහැ කියලා දැක්කට පස්සේ අපි දකින්නවා එහෙනම් මේක අල්ලන්න වටිනා දෙයක් නැහැ. ඒක දැක්කේ නැත්නම් මොකද කරන්නේ? අපිට හිතනවා මේක අනිත් බවට පත් වෙනවා කිව්වට එහෙම එකක් වෙන්නේ නැහැ ඉතින් අපිට ඒ ආයි හදාගන්න බැරිය. මේක හරි ප්‍රියයි හොඳයි. ඔක අනිත් එකක් බවට පත් කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඒක නැතුණු තව එකක් ගමුකෝ. ඔය අදහස් ගන්නවා. අනිත් බවට පත් වෙනවා කියන එක ප්‍රශ්නයක් නැහැ ඒ අයට. ඒ දුක තියෙනවා. ඊට වඩා යාර ආස්වාදයේ වෙරිලා. ඒකේ ස්වභාවය ඒකයි. අනිත් දුක් කියන්නේ ඒකයි. අනිත් අනත්ත. අත්තවාදීන් කියලා අල්ලා ගන්න තියෙනකොට ඒ බලනවා ඉතින් අල්ලා ගන්න තියෙන එකක්ද මේක අල්ලන්න නැති වටන නැති එකක්ද බලනවා අල්ලා ගන්න වටන එකක් නෙමෙයි කියලා අන්න ඒකේ ස්වභාවය දකිනවා අනිත්‍ය දුක අනත්ත දකිනකොට මේ නිසා සුභයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තාම බුදුරණවහන්සේ දේශනා මේ අසුභ භාවනාවේ එකම භාවනාවේ අරිහත්ට එනකයි යන්න පුළුවන් කියලා එනදි අරිහත්ට යන්නේ මොකක්ද කරලාද සුභයි කියලා ගන්න දෙයක් නැහැ නේ ඉන්න ඔන්න ඔච්චරයි දකින්නේ උපරි වී. ගොඩාක් ඉගෙන ගන්න එකක් නෙමෙයි. මොනවද සුභයි කියන්නේ තියෙන ලෝකෙ. ඕක වැඩිලා වැඩිලා ගිහිලා අන්තිමට මේ ජීවිතේ ඉදිරියේ මේ අතපය ඇඟ කඳවත් සුභයි කියලා ගන්න කිසිම දෙයක් නැහැ. මොනවද මේ ගන්න තියෙන්නේ? එහෙනම් මා සුභ නැත්නම් අසුභ නම් මොනවද පතන්නේ? මොනවද ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ? මොනවා බලාපොරොත්තු වෙන්නේද? එතකොට මේ ඉන්න යවාගේ ජීවිතය ඒකත් මොකටද? දැන් කොහෙද ඇල්ලුවේ? අතීතේත් නැහැ අනාගතේ අල්ලත් නැහැ දැන් අල්ලලත් නැහැ. තුම්පල මැල්ලුවේ නැත්නම් අනත්ත දැන් අත්ත මොකද්ද නිවන ලෝකෙම අනත්තයි ලෝකෙම අත්තරියා නිවනේ අල්ලන්න දෙයක් නැහැ ඒසා කියන පරමත්තයි කියලා ලෝකේ අනත්තසේ දකින්න නිවන පරමත්තසේ දකින්න කියලා අත්තසේ දකින්න කියන වචෙන් නොකිය පරමත්තසේ දකින්න කියලා වචනේ ඇද්දම එදෙන්ට මොකද ඒක අටුව ආවිග්‍රහ කරන්නේ එහෙමයි ලෝකේ අනත්ත වශයෙන් දකින්න ඒ වගේම නිවන පරමත්ත වශයෙන් දකින්න. අත්ත වශයෙන් දකින්න කිව්වොත් ඒකේ වෙනසක් කරන්න වෙනවා. අත්ත කියන එකෙන් කරන්නේ හැම වෙලෙම අල්ලා ගන්න එක. අල්ලා ගන්නේ නැත්නම් ඒ මොකද්ද කරන්නේ? අල්ලා ගන්නේ නැහැ කිව්වොත් එහෙම. අල්ලුවේ නැහනම් හිත අපි හිටවන්නේ මොකද? හිත අපි හිටියේ කොහෙද? හිත අරමුණක පිටවන්න ඕන. ගොඩ නැගින්න. එව නැහිත ගොඩ නැගින්න බෑ. ওই කාරණා දෙකම තේරුම් ගන්න ඕනේ උතන. අරමුණක හිත අපි හිටියේ නැත්නම් හිතක් ගොඩනැගින්නේ අල්ලගත්තේ නැහැ කිසිම දෙයක් අරමුණක පිටන්න විදියකුත් නැහැ දෙයතේ වෙනස බලා ගන්න එන අනත්ත වෙනවා කියන මොකද්ද අල්ලගන්න තියෙන එකක් අල්ලගන්න වටනාදයක් නැහැ කියලා දැනගත්තාම ඒක චන්දරාගයෙන් මිදෙනවා චන්දරාගයෙන් මිදෙන එකයි මෙතනම අල්ලගන්නේ නැහැ කිව්වේ දරුවේ වතු වහගෙන විසි කරලා පලා යනවා පැනලා දුවනවා නෙවෙයි කොච්චර සම්පත් කියලා තිබුණත් ඕක නොදන්න කියලා හිතනවා මෙච්චර සම්පත් ඉඳගෙන මේගොල්ලෝ කොහොමද අත්හැරපු අය වෙන්නේ කියලා. දැන් ඒකට හොඳ උපමාවක් පෙන්වන්න වෙනවා. අපි හිතමු යම්කිසි කෙනෙකුට තියෙනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන වතු පිටි විල මුදල් ඔක්කොම තියෙනවා. ඒ තියෙනවා ඒ කෙනා. එයාගේ කවුරු හරි කඩුවක් බෙල්ලට දීලා අහනවා. උඹට මේ තියෙන දේපොර ඉඩකඩම් ගේ දොර යාන වාහන අබුදරු බිය ඔක්කොම ලොකුද? මේ ජීවිතයේ ලොකු දෙයක් එකක් දැන් කියපා. දැන් කඩුව බෙල්ලද ඇද්දොත් ඔහෙම බෙල්ල කැපිලා වැටෙනවා. දැන් මොකද වෙන්නේ? ජීවිතේ ඊට වඩා වටිනවා කියන්නේ නැද්ද? වටිනවායි කියනවානේ. දැන් හරි ප්‍රශ්නයක් වෙනවායි. දැන් නොවටිනා අය වනේ අයින් කරලා තියෙන්නේ මේ පලාතින පැනලා දුවන්න හදන්නේ. ඉහෙලිම වටිනාක අරන් දුවන්නේ කැලේ දීවුවත්. දැන් ඒක ළඟ තියාගන්නවා අනික අඩු අඩු රත්නාගේ ඒවා අත්හැරලා දාර දුවනවා. දැන් ඒත් නිවන් දකින්න බෑනේ කොහොමවත්. එහෙමනම් අත්හැරලාම නිවන් දකින්න ඕන කියන මුලා සිත් ඇයිද අහන ප්‍රශ්නයක් මම ඔය. ඔක්කොම අත්හැරලායි නිවන් දකින්න යන්න ඕනේ. අර වගේ අරගෙන බඩු මුට්ටු අරගෙන කාර් අරගෙන නිවන් දකින්න පුළුවන් දැහුවොත් එහෙම. ඒවා ඔක්කොම අත්හැරියට පස්සේ ඒ ඔකට වඩා වටිනා එකක් අරන් දුවන්නේ කැලේට. ඔක්කොම අත්හැරලා මොකද්ද? තමන්ගේ කය දැන් ඒකනේ වැඩි වටිනාකම මම දියා තියෙන්නේ මමත් මම කියන කයට ඉතින් ඒක අරගෙන නිවන් දකින්න පුළුවන් නම් ඊට වඩා බාලිය වතියේදී නිවන් දකින්න බැරියයි එහෙනම් නිවන් දකීමට සම්පත් බාධකයක්ද සම්පත කියලා එන කියන්නේ ඔතන පතක් අරගන්නේ ප්‍රයෝජනට ගන්න හරිය. සො අන් පතක් සංපත් එතන හංපත් නෙමෙයි. සංපත එකක් හම්පත තව එකක්. ඔය දෙකේ වෙනස තෝරගන්න ඕනේ. ස අන් කියන්නේ ස තමාගේ පැවැත්මට ආහාර පතක් සංපතක්. තමන් භුක්ති විඳින හරිය මේ කියන්නේ. අනිකෙකුට වහලා තමන්ගේ කොට අරගෙන තමන් ලොකුවට අරගෙන හංගා ගන්න බෑ. එහෙම එකක් නැහැ. තමාගේ භුක්තිය පමණක් ගන්නවා. කොච්චර කෝටි ප්‍රදියක වුණත් ගන්නේ ඔච්චර නම්. ඒක තියෙන සංපතක් ගන්නවා. ඒක යට සංපතයි. ඒක නැතුව කාටවත් බෑ. ඒ සංපත කියන එක රහතන් වහන්සේ භුක්ති විඳින. සංපතේ ස්වභාවය ඔන්න ඕකයි. ඒ කියන්නේ සන් ස අන් සන් වෙන්නේ තමාගේ තමා සඳහා තමාගේ පැවැත්වෙන ආහාර පත. දැන් හිතලා බලන්න රෝගියා මොකද කරන්නේ? එක ගොවියෙක්ගෙන් අහනවා. ඔයාට කුඹුරු කොච්චර තියෙනවද? මට කුඹුරු අක්කර දෙකක් තියෙනවා. ඔයාට කීයක් තියෙනවද? අක්කර 20ක් තියෙනවා. අවුරුදු කණිවි කොච්චර කියනද? අක්කර දෙකකින් ඇති. අපි හොම කියනවා. එතන මොකද කරන්නේ? අනික් කෙනෙක්ගෙන් අහනවා. ඔයා දැන් ඔට වැඩියෙන් තියෙනද? ඔයා කී ගුණයක් කනවද? නෑ මං කන්නේ මේ කන මට්ටමම තමයි. ඉතින් ඔයාට වැඩියෙන් ලැබුණා කියන්නේ මොකද්ද? ඒ හරිය මොකද්ද? ඇහුවත් එහෙම කියන්න. එහෙනම් එයාගේ පතර හැමතැනම භාවිත කරලා තියෙනවා. එහෙනම් එයා තියාගන්නේ නෑ නෑ මේක හැම දෙන්නේ නෑ. මේ වී ගණන් වැඩි වෙන එක ඉදිරියට බසවන්නේ. මම මේ තියාගෙන හංගගෙන ඉන්නේ ඒකයි. අනේ වැඩිපුර භාවිතාව. ඔන්න ඔය ජාතිව ගැලපෙන්නේ. එනම් මේ තමන්ගේ ආහාර පත. ඒක තමයි අපි පිණ්ඩපාත කියලා කිව්වේ. පිරුපත. ඉතින් මෙන්න මේකේ පිරුපතක් අරගන්නවා. කවුරු කොච්චර තිබුණත් ගන්න පිරුපතයි. නැත්නම් තමන්ගේ ආහාරය තමන්ගේ ජීවත් වෙන ගන්න ආහාර ප්‍රමාණය විතරයි. ඉතින් ඕක තේරුම් ගත්තා නම්. ඉතියා කොච්චර තිබුණත් මම මොනවා කරන්නද මට? ඔය අදහසින් අත්හැරලා ගිහින් තිබුණා ඒවා පිළිබඳ චන්දරාගී. මෙන්න මේකට කියනවා මොනවා ගිනත් ගොඩ ගහලා තිබුණත් චන්දරාගීෙන් බැඳිලා නැහැ. වෙනස බලා ගන්න ඕනේ. සම්පත්තිය කියන්නේ ඒකයි. ඉතින් අර හම්පත කියන්නේ හම්පත්තිය ඒක වෙන එකක්. මේ සම් මෙද සම්පත කියන එක තව එකක්. මේ බඳු සම්පතක්. හම්පතක් සම්පතක්. කාරණා දෙකක් තියෙනවා. ඔය දෙකේ වෙනස. හන්පත. හලන ආහාරය. හලනවා කියන්නේ හට අපි යහපත දෙන එකක් නෙමෙයි. අපිට විස කරන එකක්. එතකොට ඒක වෙන්නේ හන්. හ අන්. අන්හල් එතන අන් සහිත වෙනවා. සන් කියන ස අන් වෙනවා. සො අන් ආවොත් එහෙම ඒවා අනුන්ට රිදෝනේ. එහෙම අරගෙන බෑ. රිදවන්නේ නැති පැත්තක් තියෙනවා. සො අන් කිව්වහම අපි සංපත කියන්නේ අපි තමන්ට ආහාරය ගන්නා විදිහට කියන අන් කියලා ආහාරයට. අන් කියන ආහාරය අන් කියලා ගත්තහම ආන කියන අතින් ඒක එන්නේ. ආන කරනවා අරගන්නවා. ආනාන් වෙනවා ඒක අර්ථය. ආනාපාන. ආන අපාන. නැන ආන පාන කියන එක. ආන කියන අරගන්න පාන කියන පහ කරනවා මේ දෙක වෙනම තෝරා ගන්න ඕන. ඉතින් එහෙනම් අපේ ආහාරයක් වශයෙන් ගන්න දේ ආන කරන දෙයක්. පතයි ගන්නෙ. මේ ශාරීරියේ පැවැත්මට අවශ්‍යදී. මෙන්න මේ ටික තෝරා ගන්න පුළුවන් ඒ ටික නම් ගන්නෙ. ඒන් ඉහා දෙයක් මේ ලෝකෙ අයිති කරන්න හදන්නේ නැත්නම් එයාට කොච්චර කෝටි ප්‍රකෝටිය ගොඩ ගහලා තිබුණා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇති වෙන වෙනස ඕකයි. නමුත් යම් කිසි මිනිසෙකුට දෙන්නෙකුට තියෙන කෑම ටික හම්බෙන මිනිසෙක් හිටියනම් ඉතල හොයාගන්න පුළුවන් කෙනෙක්. මගේ කෑම කැරෙන්න මම අනික හංග ගන්නවා කියන මිනිසයාටත් නිවන් මග වඩන්නේ ඒක වාදකයක්. ඇති වෙන වෙනස ඕකයි. ඉතින් මේක තෝරාගන්න බැරි අය මොකද කරන්නේ? එක්තරා වතකර බහින්න හදනවා. හාමුදුරුවෝ යා යුත්තේ මෙහෙමයි, ඉඳිය යුත්තේ මෙහෙමයි, කළ යුත්තේ මෙහෙමයි, අත්තරිය යුත්ත මොකද කියලා දන්නේ නැතුව හැම සිද්ධ වෙන දෙයක්. මොකද අත්තරින්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. අත්තරින්න ඕනේ කාරණේ වෙන අත්තරින්න හදන්නේ භෞතික ලෝකයක්. බාහිර ලෝකයක් අත්තරින්න හදනවා. බුදුරන් වහන්සේ කියන්නේ මොකද? යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝ පටි නිසග්ගෝ මුක්ති අනාලයෝ. මේ දුක නිරෝධය කරන්න කියෝගනේ. ඉදං කෝපන භික්කවේ දුක නිරෝධං අරිය සත්‍යං. මනි මේ දුක නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම්සේ ඒ තෘෂ්ණාවේ ශේෂයක් නැති විරාගයක් නිරෝධයක් වේද? චාගෝ ත්‍යාගයක් නැන්න තමයි බාරගන්නේ නැහැ. පටි නිස්සග්ගෝ පිරි නොගැනීමක් වේද? මුක්ති මිදීමක් අනාලියෝ නොඇල්මා. මෙන්න මේකට නිවන කියනවා. දැන් නිවන් දකින්න නම් මොකද කරන්න ඕනේ දැන්? බඩු විසිකරුවොත් හරියයිද? ගෙදර තියෙන බඩු බුට්ටි ටිකත් විසිකලා කාට හරි දන් දීලා කියලා මොනවා හරි කළා හිසතින් ඉන්නවා පාත්‍රය කරන්න යන්න කිව්වොත් එහෙම හරියනවද? ඉතින් වෙන තෝරා ගන්න ඕනේ. චන්දරාගයෙන් විදිලා ඉන්න කෙනාට මොනවා ළඟදී වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ සත්මහල් ප්‍රාසාදයක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබිච්ච. ඉතින් මේ කියන්නේ මිගාර මාතු ප්‍රාසාදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒකෙත් ඉඳලා තියෙනවා. එක්තරා පිරිසක් ඒකේ මත් වෙලා හිටව පිරිසකුත් ඉඳලා තියෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රාතිහාරයක් පෙන්නලා ඒ ආකාරයෙන් ඒ කියන්නා වූ මේ විශාලෝදී හොලවාදල් ප්‍රාසාදයේ හොලවල ඒ වැඩක් ඇති බාල දෙයකට බල ඔත්තර හිතල්ලා ඉන්න එපා කියලා පෙන්නලා බුදුරන් වහන්සේට ගෙනහල්ලා දහම් මහල මාර්ගඵල අවබෝධ කළා කියලා තියෙනවා. මෙන්න මේ වගේ මේක වෙනසක් තියෙනවා. දකින්න ඕනේ. අන්න ඒ වගේ අපි ඇලුම් කරන දේවල් තියෙනවා ලෝකෙට. ඇල්ම අත්හැරුණා නම් යථාර්ථය හොඳට පේන්න පටන් ගන්නවා. ලෝකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් රාගදේශ මෝහයෙන් පිරෙන හේතුව ඔය ටික දකින්න නැතුවම තියෙන මේ නොවටිනා දිගට වටිනාකමක් දෙනවා. මුලාවෙන් වටිනාකම දුන්නාම ලෝභයේ ද්වේෂයේ මෝහයේ හට ගන්නවා. ඔහු එක බලාපොරොත්තු වෙන නිසා ඕන අයිතියක් අසාධාරණයක් කරලා ගන්න බලාපොරොත්තු වෙනකොට ඇති වෙන්නේ මොකද්ද? ඒ කියන්නා වූ මේ විලාසයේ ඇති වෙනවා. එතකොට කියන්නේ ලෝභ දේශ මොහ සිතිවිලි හටගෙන ඒ ආකාරයෙන් සතර පාපැත්තට යනකයි යනවා. ඔකින් ඔයින් තේරුම් ගන්නද?